Honorable Anuruddha Jayaratna, you have 14 minutes.
Garu niyojakata nayakathumune ada dinedi velawa laba deema pilibanda obathumata stutiwanta wenawa. Visheshayenma sandahan karanna one ada aanduwa avuruddak avasane unge ayavaya idiripat karana velawedi me aanduwe kaalaya saha kriya karapu aakare koi tarang durata prayogika mahapolowe mewa kriyaatmaka karala tiyenawada kiyana eka balanna. නැවත පසුවේ පරමක් කරන්න හොඳ අවස්ථාවක් කියන එක විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ නියෝජ්‍ය කතානායකතුමනි. මොකද අපි දන්නවා මොන විදිහට අවුරුදු 4 5ක බලයේ කාලය කියලා කිව්වත් පළවෙනි අවුරුද්ද 2 3 උපරිම වැඩ ටික කරයි එතනින් එහාට අගමැතුමි ඔය කියන වේගයේ ඔය විදිහටම රඳාපවත්වාගෙන යන්න පුළුවන් කවන්න ඒක තමයි ඇත්ත ඒක තමයි යථාර්ථය. ඒ නිසා මේ පළවෙනි වර්ෂය කියන්නේ ඔබතුමලට උපරිම ආකාරයට නියෝජ්‍ය කතානායකතුමනි රජයට වැඩ කරන්න පුළුවන් අවස්ථාවක්. හැබැයි අවස්ථාවේදී පහුගිය ගත තීන්දුව తీරන මහ පොළවේ කොච්චර හරියට දුවලද නැද්ද කිඳ බන්ද කියන එක බලන්න නියම අවස්ථාවක් අලුත් අයවැය ඉදිරිපත් වෙන වෙලාව. මේකෙදී එක කාරණාවක් කියලා මම අයවැයට එනවා නියෝජ්‍ය කතානායකතුමනි. ජනාධිපතිතුමා අයවැය කතාව අවසන් කරන වෙලාවේදී කිව්වා මේ පාතාලය පිළිබඳව ඒ වගේම මද්රව්‍ය පිළිබඳ කාරණාවේදී විපක්ෂයේ අඩුම ගන්න ඒකටවත් සහයෝගී ශක්තිය එකතු කරන්න කියලා. නියෝජ්‍ය කතානායකතුමනි අපි එකතක් නෙවෙයි අත් දෙකම එකතු කරලා මේ විපක්ෂය හැටියට අපි ඉන්නේ සියලු දෙනායකට සහයෝගය දෙනවා. හැබැයි ගැටලුව තියෙන නියෝජ්‍ය කතානායකතුමනි සමහර කණ්ඩායම් අද සමාජගත කරන්න උත්සාහ කරන එක දෙයක් තමයි මේ ආණ්ඩුව පත් වෙලා දැන් නොවැම්බර් මාස වෙනකොට අවුරුද්දයි. හැබැයි අවුරුද්දකට කලින් මේ රටට ගෙනාපු මත්ද්‍රව්‍ය තමයි දැන් අලෙවි කරන්නේ. මේක තමයි හදලා තියෙන චිත්‍රය. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි තේරුම් ගන්න ඕනේ යථාර්ථය තමයි රජයේ හැටියට අපි පොලිස්පතිතුමා හැටියට ත්‍රිවිධ හමුදා ප්‍රතිවරු ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ පොලිස්පතිතුමා පොඩි තැන ඉඳලා ආපු කෙනෙක් අපි ගෞරව කරන ඒ පිළිබඳ ප්‍රශ්න තර්ක නෙමෙයි. හැබැයි ඒ තියෙන පාලනය යම් කඩාවැටීමක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ මද්ද්‍රව්‍ය මේ සියල්ල මේ විදිහට රට තුලට ඇවිල්ලා මේක අද බරපතල ගැටලුව ප්‍රශ්නයක් බවට පත් වෙලා ජනාධිපතිවරයාට පවා හැම වේදිකාවම හැමතැනම මේක කරලා විපක්ෂය පවා සහයෝගී ශක්තිය ඉල්ලන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒකට කියනවා ඒක මාධ්‍යයට පමණක් සීමා කරගන්නේ නැතුව වේදිකාවට පමණක් සීමා කරගන්නේ නැතුව සමහර කාරණා ඇවිල්ලා පාර්ලිමේන්තු එළිය කියන්න ඕන දේවලුත් නැවෙයි නියෝජ්‍ය කතානායකතුමනි. මේක කරන්න පාලනය කරන්න කල යුතු විදිහක් තියෙනවා. ඒක සරලව ඒ විදිහට කරාට කමක් නැහැ. මොකද හේතුව තව මිලියන 22ක් වෙච්ච මේ රටේ මිනිස්සු ටික බේර ගන්න ඕන නම් ඒක මාධ්‍යයට සම්දර්ශන වලට වෙන වෙන ඒවට සීමා නොවේ. හරි විදිහට ක්‍රියාත්මක කරන්න අපි ඒකට අපේ අත් දෙකම උස්සලා අපිට දෙන්න පුළුවන් හැම සහයෝගී ශක්තියම අපි ලබා දෙනවා කියන එක විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. නියෝජ්‍ය කතානායකතුමනි අයවැය පිළිබඳ ගත්තාම මේ අයවැය කාරණා දෙකකට අපි විශේෂයෙන් සුබ පතනවා. පළවෙනි කාරණාව තමයි මේකෙදී ලෝකයට පෙනෙන අයවැය. ඒ කියන්නේ අපි මේ කියන්නේ සරලව ගත්තොත් එහෙම අපේ එක්ස්ටර්නල් බජට් එක. මේ එක්ස්ටර්නල් බජට් එකේ හදලා තියෙන්නේ ලෝක බැංකුවට විදේශ ණය හිමියන්ට පෙන්වන්න අනික් එකෙන් IMF එකට. ඒ වගේම අපි අනික් පැත්තෙන් දේශීය නිෂ්පාදන 100.2%ක ඓතිහාසික ප්‍රාථමික අතිරික්තයක් ඇති කරගත්තා ගැන කියලා කතා කරා. මේ සියලු කාරණා ඩොලර් බිලියන 6ක සංචිත තියෙනවා කියන 4.8% ආර්ථික වර්ධනයක් කියන මේ සියලු කාරණා ටික නියෝජ්‍ය කතානායකතුමනි එක්ස්ටර්නල් බජට් එකක් මේක ලෝකයට පෙනෙන්න හදන කාරණා කීපයක්. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි මේක අනික් පැත්ත අපි බැලිය යුතුව තියෙන ඒ තමයි අපේ ආර්ථිකයට ගෙදරට දැනෙන අයවැය කොතනද තියෙන්නේ මේ ඉන්ටර්නල් බජට් එක. මේ ඉන්ටර්නල් බජට් එක ගත්තහම නියෝජ්‍ය කතානායකතුමනි මේක හරියටම බලන්න පුළුවන් විදිය තමයි 2025 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු අයවැය. ඒ අයවැයේ කොච්චර කාරණා ටිකක් නිවැරදිව ඉටු කරගන්න පුළුවන් වුණාද ඒ කොච්චර කාරණා ටිකක් මේ පොළවේ මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් වුණාද කියන කාරණාව අපි බලන්න ඕනේ. මොකද ඒකෙන් තමයි අපි මේ කියන ඉන්ටර්නල් බජට් එක අපිට කියන ඔය සියලු කාරණා ලෝකයට පේන සංඛ්‍යා ලේඛන හොඳ වුණාට අපේ ගෙදර තියෙන අයවැය හොඳද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ ওই සංසන්දනයෙත් එක්ක තමයි. ඒකෙදි නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි කාරණාව තමයි අපි හැම කෙනෙකුම මේකේ කියපු එක කාරණාවක් තමයි ප්‍රාථමික අතිරික්තයේ වැඩිවීම 3.2%. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි මේක නරක අතිරික්තයක්. මේක බෑඩ් සර්ප්ලස් එකක්. ඇයි බෑඩ් සර්ප්ලස් එකක් වෙන්නේ? ඒකට හේතුව තමයි නියෝජ්‍ය කතානායකතුමනි රටේ කරන්න තිබිච්ච වැඩ කොටස කරන්න බැරි වෙනවනම් රටේ සංවර්ධනයේ යොදවන්න තිබිච්ච මුදල් ටික තියාගන්නේ නැත්නම් ඒක නැවතවතාව මහ භාණ්ඩාගාරයේ තියාගන්නවනම් අනික් පැත්තෙන් ව්‍යාපෘති මහ පරිමාණ ව්‍යාපෘති ටික දුවන්න ඕන ව්‍යාපෘති ටික නතර වෙනවනම් ඒ කරලා අපි කවුරු හරි කෙනෙක් පෙන්නනවනම් අපේ අතිරික්තයක් තියෙනවා 2.3ක කියලා ඒක හරියන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. මම මේ කාරණාව කියන්නේ ආණ්ඩුව හැටියටවත් අපිට වෙන විපක්ෂය හැටියට අපිට චෝදනා කළ මේ වෙන වෛරීමේ එකක් මතුවාදයක් නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි. මේක නිවැරදි කරගත්තේ නැත්නම් මේ අපිත් වැටිච්ච තැම්මේවා.
අපි හැම අයවැයකම ට්‍රිලියන දැන් 7.1 ගානක ගේනවා වියදම් ගැන කියන ව්‍යාපෘති ගැන කියන අවසානයේ ඊළඟට දෙසැම්බර් මාසෙට ගියාම මේ එකම නිලධාරී ටික තමයි මේ වැඩේ කරන්නේ හැබැයි අද ඔලුගෙඩි ටික මාරුවලා අපි දන්න සමහරලාට මහාචාර්යවරු ආචාර්යවරු විද්වත්තු විෂයන් පිළිබඳ දන්න බොහෝ කට්ටිය ඉන්නවා ඒක ඇත්ත හැබැයි අමතක කරන්න එපා එකම නඩයක් තමයි මේ වැඩේ ගෙනියන්නේ එතකොට මේ ගෙනියපු වැඩේ කොච්චර හරියට සාර්ථකව වෙලාද කියලා බලන එක නියෝජ්‍ය කතානායකතුමනේ අවශ්‍යතාවයක් තියෙනවා දැන් මේකෙදි එක කාරණාවක් තමයි මේකේ ලෝක බැංකු වාර්තාවේදී නියෝජ්‍ය කතානායකතුමනේ සඳහන් කරනවා පරිපාලන අකර්මණ්‍යතාවය ඇයි මේ පරිපාලන අකර්මණ්‍යතාවය කියන්නේ සියලු මුදල් ටික ජාතික අයවැය දෙපාර්තමේන්තුවට එනවා එතනින් අමාත්‍යංශවල වියදම් කරන හැටියට අමාත්‍යංශවලට මේ මුදල් ටික ලබා දෙනවා හැබැයි මේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ තියෙන මුදල් ටික කොච්චර අමාත්‍යංශවල හරියට වියදම් කරාද කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. මොකද අද වියදම් කරපු නැති සම්පූර්ණ මුදල් විතරක් වෙනවා බිලියන 642ක්. මේක නියෝජ්‍ය කතානායකතුමනි තව 2025 තිබ්බ අයවැය අභ්‍යන්තරයට ගිහිල්ලා මේක බැලුවොත් එක එක කාරණා කීපයක් විතරක් මම ගන්නම් මේක වැදගත් කියලා මං හිතන කාරණා ටික. එකක් තමයි ග්‍රාමීය යටිතල පහසුකම්. ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු 2025 අයවැයදී තිබුණා නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් මිලියන 4000ක් වෙන් කරා ග්‍රාමීය පාරවල් ටික හදන්න පාලන් ටික හදන්න. මේ පාර්ලිමේන්තුව ඉන්න මන්ත්‍රීවරු මන් දන්නවා රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරු ඔබතුමාලට විශාල වගකීමක් තියෙනවා. මෙතුමාලා ගම්වල බලාගෙන ඉන්න නැති පාරවල් වලට සල්ලි ටික එනකම්. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු බලාගෙන ඉන්න නැති ගමේ පාර හදනකම්. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි වියදම් කරලා තියෙන කීයද? රුපියල් මිලියන 272යි. 193ක් නැවත මහ බණ්ඩාරේ. වියදම් කරලා තියෙන මිලියන 272යි. එතකොට නියෝජ්‍ය කතානායකතුමනි නිකම්ම හිතන්න ගමක බලාගෙන ඉන්නවා පාරවල් ටික හදන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුව 159 බලාගෙන ඉන්නවා පාරවල් ටික හදන්න හැබැයි මහා භාණ්ඩාගාරයේ අත උස්සලා වියදම් කරන්න අනුමත කරගත්ත මුදල එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙනවා මහා භාණ්ඩාගාරේ අනික් පැත්තෙන් බලන්න නියෝජ්‍ය කතානායකතුමනි නිෂ්පාදන ආර්ථිකය අපේ චතුරංග ගරු ඇමතුමා නැ නිෂ්පාදන ආර්ථිකය පිළිබඳ දීර්ඝ වශයෙන් කතා කළා හැබැයි මේ උපාය මාර්ගයක පිහිටීමට ලොකු පැහැදිලි කිරීමක් කරලා කෙරවල පිටියේ රේගු අංගනේ හදන්න මිලියන 500ක් වෙන් කරා. වේයන්ගොඩ ලොජිස්ටික් එක හදන්න මිලියන 500ක් වෙන් කරා. නියෝජ කතානායකතුමනි ප්‍රගතිය 100%යි. එතකොට අද ඒකේ අද තියෙන තත්වය තමයි ලන්සු කැදවීමේ කමිටුව තාම නිර්දේශ ටික හදනවා. එතකොට හිතන්න ගරු නියෝජ කතානායකතුමනි දින 365ක් ඉවරයි මාස 12ක් ඉවරයි දෙවැනි අයවැයත් ගේනවා ගියසරේ වෙන් කරපු 502 ඒ තන එහෙ විදියටම මහා භාණ්ඩාගාරේ. හැබැයි අපි ප්‍රාථමික අතිරේකයේ 2.3කින් වැඩි කරා කියලා මේ පාර්ලිමේන්තුවේ කණ්ඩායමක හැටියට සතුටු වෙනවා. ඉතින් මේක හරියනවද නියෝජ්‍ය කතානායකතුමනි? ඊළඟට තව වැදගත්ම කාරණාවක් තමයි නියෝජ්‍ය කතානායකතුමනි හැම වේදිකාවෙම ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ගන්න ඩිජිටල් ආර්ථිකය. ඒක ඉතාමත්ම හොඳයි. ඒක වෙන්න ඕන වැඩක්. 1 to 1 මේ තියෙන කන්ටැක්ට් එක සියල්ල නැති වෙලා ඩිජිටල් ආර්ථිකයට යන්න ඕන. ඒක තමයි අපේ ෆියුචර් එක. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි ඩිජිටල් ආර්ථිකය හදනවා කියුවේ ඩොලර් බිලියන 15ක්. මේ ඩොලර් බිලියන 15 හදන්න පළවෙනි කාරණාව තමයි ඩිජිටල් හඳුනුම්පත. හැබැයි ඩිජිටල් හඳුනුම්පතයි මේ සියලු කාරණාවල ගිය අවුරුද්ද වෙන් කරපු මුදල මිලියන 183යි. නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රගතිය 100.01යි. ඒ කියන්නේ 99.9ක් නැවත මහා භාණ්ඩාගාරය. විශාල වශයෙන් ගෙනාපු කාරණාවක් රටේ සම්පූර්ණ වෙනස් කරන්න ගෙනාපු කාරණාවක් ඩිජිටල් ආර්ථිකයක් වෙන් කරපු මුදල මිලියන 183යි. ලංකාවේ ආර්ථිකයේ බිලියන 15ක් හදන්න හැබැයි රජය වියදම් කරගන්න බැරි වෙලා තියෙන මුදල 99.9. ඉතින් නියෝජ්‍ය කතානායකතුමනි හාන්ස් මැත්තුමාව මේකට ගත්තා. හොඳ ඔලුගෙඩි ටිකක් වැඩ කරන්න පුළුවන් මිනිස්සු ටිකක් එකතු කරා. අපි ඒ කාරණා පිළිබඳ ගෞරව කරනවා. මේ මිනිස්සු මේකේ ඉන්න ඕනේ. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ අපි ජනාධිපතිතුමා කියනකොට අපි මොකද මම මේ කියන්නේ නියෝජ්‍ය කතානායක අපිට මේක වුණා. හරි හයියෙන් අත රිදන කල් අප්පුඩි ගහනවා. අප්පුඩි ගහන ඉවර වෙනකල් අප්පුඩි ගහන අරකට 500යි කිව්වම ගහනවා 1000යි කිව්වම ගහනවා අන්තිමට ඊළඟ අවුරුද්දට අයවැය ගෙනකොට වියදම ගත්තාම 99.9 වියදම් කළා නේ. ඉතින් කොහොමද ඩිජිටල් ආර්ථිකය ඉදිරියට යන්නේ? ඒකට යම් යම් වැඩමුළු කරා කියලා යම් යම් විදියට ලෝන්ජ් එකක් කරා කියලා රටේ ඩිජිටල් ඉකොනොමි එකක් හදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මුදල පිළිබඳව මොකක්ද උනේ කියන එක පිළිබඳ නියෝජ්‍ය කතානායකතුමනි බලන්න ඕනේ. මොකද රජය ඉදිරිය පිළිබඳ අනාගතය පිළිබඳ විශාල විශ්වාසයක් තිබු කාරණාව තමයි ඩිජිටල් ආර්ථිකය. ඊළඟ කාරණාව කරුණියෝජ කතානායකතුමනි ආයෝජන හා පාලනය වෙනුවෙන් ගේනවා කියපු ආයෝජන ආරක්ෂණ පනත. මේක නියෝජ කතානායකතුමනි 2025 කිව්වා. හැබැයි අදටත් පනත නැහැ. හැබැයි එක පැත්තකින් ජනාධිපතිතුමාට ගෞරව කරනවා. එතුමා කිව්වා මේ මුල් මාස භාගය, ඒ කියන්නේ එතුමාගේ උවමනාව පේනවා. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ එතුමාගේ වමනාව පේනවා. අනික් පැත්තෙන් ගත්තහම මේ කියන FDIs ටික මේ රට ඇතුළට ගේන ආයෝජන ආරක්ෂණ පනතේ තියෙන වැදගත්කම එතුමාට ගේන්න ඕනකම තියෙනවා කියන එක පිළිබඳ පේනවා. ඒ නිසා එතුමා මේ අවුරුද්දේ මුලභාගයේ හරි මේක ගේනවා කියලා සඳහන් කරා. ඒක හොඳයි. හැබැයි අර මාස 12ම නියෝජ්‍ය කතානායකතුමනි ආයෝජන ආරක්ෂණ පනතම් මේ පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්කම ලැබුණේ නැහැ. අනික් පැත්තෙන් නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා සුගත් වසන්ත සිල්වා මැතිතුමා. ආණ්ඩුව ගත්ත හොඳ තීන්දුවක්. එවැනි ඒ නියෝජනයක් මේ පාර්ලිමේන්තුවේ ලබා දීම අපි ගෞරව කරනවා. ඒ පිළිබඳ තර්කයක් නැහැ. හැබැයි ඒ කාරණාව මතක් කරන ගමන්ම කිව්වා රෝද පුටු ටික හදන්න, රෝද පුටු දෙන්න, ආධාර කරන්න, උපකරණ දෙන්න මිලියන 300යි. නියෝජ කතානායකතුමනි ඒ මිලියන 300 කියද වියදම් කළා තියෙන්නේ. වියදම් කළා තියෙන්නේ 100%. ඒ මුදල එහෙම් පිටිම මහා භාණ්ඩාගාරේ. එතකොට නිකමට හිතන්න මේ 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 ගැලරියේ කතන්දරත් එක්ක නියෝජ කතානායකතුමනි රටක් හැටියට අපිට යන්න පුළුවන්ද? මේක වෛරී කතන්දරයක් නෙමෙයි. මේක අපි සියලු දෙනාට වෙච්ච දේවල්. නිල් වෙන්න පුළුවන්, කොළ වෙන්න පුළුවන්, අපි සියලු දෙනාට වෙච්ච දේ. අද ආණ්ඩුවත් ඒකම තමයි මේ 25 වර්ෂයේ මුදල් කාලවකව අනුතුල කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා ටික මේ විදිහට නම් තියෙන නියෝජ කතානායකතුමනි මේක ඉදිරියට යෑම පිළිබඳ බරපතල ගැටලුවක් ප්‍රශ්නයක් කියන එක විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. මම අනික් එක නියෝජ කතානායකතුමනි අනික් කාරණාව මතක් කරන්න ඕනේ. කෘෂිකාර්මික අපේ චතුරංග නියෝජ්‍යමත්තුමා නෑ. එතුමා ඉන්න වෙලාවේදී කිව්ව නියෝජ කතානායකතුමනි වෙන් කරනවා කියලා රුපියල් බිලියන 80ක් SMEs ලට රුපියල් බිලියන 80ක්. හැබැයි නියෝජ කතානායකතුමනි ගිය 2025 අවුරුද්දේදී තරුණ ව්‍යවසායකයන් කියලා වෙන් කරපු මුදල රුපියල් මිලියන 500යි. අපි බැලුවාම ප්‍රගතිය 100%. තරුණ ව්‍යවසායකයෝ හදන්න මේ ගම්වලද මේ නියෝජනය කරන මන්ත්‍රීවරු 159 දෙන. ඔබතුමාලා කියලා වේදිකාවල කිව්වේ නැද්ද තරුණ ව්‍යවසායකයෝ හදන එක පිළිබඳව? ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ හරි උජාරුවට මේ යෝජනාව පිළිබඳව කතා කරේ නැද්ද? ඔබතුමාලා කතා කරපු එක වැරදි කතාන්දරයක් නෙවෙයි මම කියන්නේ. හැබැයි මම කතා කරා.
ජයරත්න you have 2 more minutes.
වෙන් කරපු මුදලින් වෙන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ 100%. නියෝජ කතානායකතුමනි. අනික් එක දීවර කර්මාන්තයට මිදදී ඉස්සන්න ඇති කිරීම සඳහා මිලියන 200යි. ඒකේ 100%. ප්‍රගතිය අනුරාධපුරයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට මිලියන 750යි. හැබැයි ප්‍රගතිය 100%. එහෙමනම් ගරු කතානායකතුමනි මේක පරණ කරපු කාරණා ටික හොඳද කියලා බලලා ඕනේ අලුත් අයවැයකට එන්න. ඒකයි මම මේ පරණ අයවැය කතන්දරට කිව්වේ. හැබැයි අද අලුත් අයවැයදී නියෝජ කතානායකතුමනි ආයෝජන රක්ෂණ පනත පිළිබඳව ජනාධිපතිතුමා කිව්වා මේ මුල භාගයේදී කියනවා කියලා. ඒක ඉතාම හොඳ දෙයක්. අපි විශ්වාස කරනවා එතුමා ඒක පාර්ලිමේන්තුවට ගෙනෙයි කියලා. ඊළඟට තරුණ ව්‍යවසායකයන්ට මම කිව්වා වගේ මිලියන 500 වියදම් කරගන්න බැරි වුණා. හැබැයි බිලියන 80ක් මේ පාර දාලා තියෙනවා. ඉතින් නියෝජ කතානායකතුමනි කවුද මේ රවට්ටන්නේ? 500 වියදම් කරන්න බැරි වෙච්ච ආණ්ඩුවකට බිලියන 80ක් එකපාර දින 365 ඊළඟට වෙන් කරලා කරගන්න පුළුවන්ද? ඒකට නියෝජ කතානායකතුමනි 27ට දැන් සැලැස්මක් තියෙන්න ඕනේ. අපි ඔක්කොම වරද්දාගත්ත තැම්මේවා. මේ ආණ්ඩුව කරන්නේත් ඒ වැරද්දමයි. අඩුම ගානේ 27 සැලැස්මක් දැන් ඉඳලා ගියේ නැත්තම් මේ අය වැටවිලා අත්පුඩි අත්ඇලෙනකල් රිදෙනකල් මේකට ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. නියෝජ කතානායකතුමනි ප්‍රගතියෝක තමයි 2025 අයවැය. අනික් පැත්තෙන් ඔබතුමාට කියන්න ඕනේ දැන් IMF එකේට පේන ප්‍රාථමික අතිරික්ත අපි 2.3කට පෙන්වුවා. ඒක හොඳයි. ඒකෙන් අපි හිතනවා IMF එක මේවා සතුටු කරගෙන ඉස්සරහා ගමන යන්න ඕනේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුවට ඔය කියන ජයග්‍රහණ ටික ලැබිලා තියෙන කොහොමද? එකක් නියෝජ කතානායකතුමනි බිලියන 642ක් අඩුවෙන් වියදම් කරා. දෙවෙනි එක බිලියන 700ක් අලුතෙන් ආවා. වාහන ටික වගේ ඉම්පෝට් ඒ තිබිච්ච රිස්ට්‍රික්ෂන් ටික අයින් කරපු එක වාහන එක පාර එන්න පටන් ගත්තා. ආදායම බිලියන 700ක් වුණා. එතන 700යි ඉතුරු කරපු 642න් ආණ්ඩුව ලොකු චිත්‍රයක් පෙන්වුවා. හැබැයි ඇත්තම කතන්දර ඔය වාහනවල තියෙන ඔය කාරණාව හැම අවුරුද්දම තියෙනවද නියෝජ්‍ය කතානායකතුමෝ? ඔය ආදායම ලැබෙන්නේ නැහැ. අනික් පැත්තෙන් වියදම හරියට වියදම් කරොත් ආණ්ඩුව අනික් පැත්තෙන් නැවත වතාවක් හිර වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් සිහිපත් කරනවා.
Honorable member, your time is up.
ඒ නිසා මතක් කරනවා නියෝජ කතානායකතුමනි මේ සියලු කාරණා ටික බලලා අපි වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් මේ රට ඉදිරියට ගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක්. අනික් එක SOEs ලගේ, ඒ කියන්නේ රාජ්‍ය ව්‍යවසායක පැත්තෙන් ගත්තොත් ට්‍රිලියන 1.5යි. මේක මම කියන්නේ මේ ඇඩ්වකාට ආයතනයේ තිබිච්ච රිසර්ච් රිපෝට් එකේ 1.5 ට්‍රිලියන් ආණ්ඩුව වියදකල් 2024 විතරක් බිලියන 450ක් වෙන් කරා. ඒ ටික බේරගන්න. ඉතින් මේ විදියට ගියොත් මේක බරපතල ප්‍රශ්නයකට අරුමු දෙකට යනවා. මේක කියන්නේ වෛරෙන්වත්, මේක කියන්නේ ආණ්ඩු ඇටියට මේ හෙට වැටෙනවා, අපි මේ ආණ්ඩු මාරු කරගෙන වෙන කවුරු හරි බලයට එනවා කියන එක නෙවෙයි. මේක අගමැතුමේ අපිට වැරදිච්ච තැන් තියෙනවා. මේ ටික හරියට මොකද ඔබතුමීලා කොච්චර අලුත් වැඩපිළිවෙල් කොච්චර දේවල් අලුතෙන් තීන්දු කරත් සමහර විට එකම නිලධාරී නියෝජ්‍ය කතානායකතුමා මේව හසුරවන්න. මේක හරියට හසුරවගත්තේ නැත්නම් ඒ කණ්ඩායම හරියට පෙළගස්සගත්තේ නැත්නම් මේක වැටෙන එක නතර කරන්නත් කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම මේ විදියට දීර්ඝව කතා කරන්න මුතුමාට ස්තුතිවන්ත වෙනවා.